නිවේදන දෙදාත් නොවැම්බර් මාස 24 වෙනි සිකුරාදා යන මැද දින අපරභාග 5:30ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක් සභාවේ රැස්වීමක් මාගේ නිලකාමලිදී පැවැත්වෙන නියුත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස සභික මන්ත්‍රී සියලු දෙනාට මේන් දැනුම් දීමට කැමැත්තෙමි. ලිපි ලේඛනාදිය පිළිගැන්වීම ගලු කම්කරු වෘත්තීය සමිති සමිත සබරගම සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2015 වර්ෂය සඳහා කම්කරු දෙපාර්තමේන්තුව වාර්ෂික වාර්තාවේ මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂක කාර්ය සභාවේදී ඔකොලිතේ මම යෝජනා කරමි.
ගරු විද්‍යා තාක්ෂණ පර්යේෂණ අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2015 වර්ෂය සඳහා ජාතික පර්යේෂණ සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේදී ඔකොලිතේ මම යෝජනා කරමි.
ගරු කර්මාන්තා වාණිජ කටයුතු අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2015 වර්ෂය සඳහා ජාතික ශිල්ප සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව නිෂ්පාදන හා සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේදී ඔකොලිතේ මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2015 වර්ෂය සඳහා සීමා සහිත කොළඹ කොබෝචර පොහොර සභාව වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව කෘෂිකර්මය හා ඉඩම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා කජු සංස්ථාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාවේ ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධ්‍යාපන අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තා මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේදී ඔකලිතේ මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි ගරු සභානායකතුමා. පෙස්සම් පිළිගැනීම ගරු සුසන්ත පුංචනිලමේ මැතිතුමා,
ගරු කථානායකතුමනි, රද්දපුර කහංගම කැරලියම්පල්ල අංක 544 එල් දරණ ස්ථානයේ පදිංචි KAD පුණ්‍යපාල මහත්තයාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නුමි.
ගරු ගාමිණී ලොග්ගේ මැතිතුමා, ගරු ලකී ජාවදන මැතිතුමා,
ගරු කථානායකතුමනි, සීදුව ලියනගේ මුල්ල සාන්ත අන්තෝනි මහත්තයා අංක 93 දරණ ස්ථානයේ පදිංචි ඒ සිල්වා මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද ගම්පල මා උඩගම උණුකොටුවේගම යන ලිපිණේ පදිංචි JB මන්ත්‍රිකාරච්ච මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්නුමි.
ගරු බුද්ධික පතිරණ මැතිතුමා,
ගරු කථානායකතුමනි, මාතර නූපේ ධර්මපාල මාවත ඇලවෙල්ල පාර අංක 6 ඇලඉරක් 16 දරණ ස්ථානයේ පදිංචි LW ගුණදාස මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද කළුබෝවිටියන නෙළුව පාර අංක 472 ඇලඉරක් 1 දරණ ස්ථානයේ පදිංචි PG සිරිපාල මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද අකුරස්ස ඌරුමුත්ත චන්ද්‍ර නිවස යන ලිපිණේ පදිංචි WD මල්ලිකා මෙනිවිගෙන් ලැබුණු පෙස්සමක්ද වශයෙන් පෙස්සම් 3ක් පිළිගන්වමි.
ඔම සුති මේ පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරන ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු බුද්ධික පතිරණ මැතිතුමා,
මම අහනවා ගරු
අධ්‍යාපන මහමාර්ග මැතිතුමාගෙන් අජමන් ගරු සභාවේ අවධානය යොමු කරනවා. වේලාව සම්බන්ධයෙන් අපිට 10ට මේක අවසන් කරන්න වෙනවා.
ආයක ශිෂ්‍යභාවය අවශ්‍ය කළ සිසු සංඛ්‍යාව 2යි, පන්ති තහනම් කළ සිසු සංඛ්‍යාව 583යි, අධිකරණ ක්‍රියාමාර්ග සිසු සංඛ්‍යාව 37යි, විශ්වවිද්‍යාල අනුව සිසු සංඛ්‍යාව යමනුම එක මගින් ඉදිරිපත් කර ඇත. ආ 2 යමනුම දෙක මගින් ඉදිරිපත් කර ඇත. ආ 3 යමනුම දෙක මගින් ඉදිරිපත් කර ඇත. ආ 1 විශ්වවිද්‍යාල සිසු අරගල සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග නොගනි. එහෙත් එම අරගල සිදු වන අවස්ථාවලදී සිසුන් දේපළ වලට පුද්ගලයන්ට හානි සිදු කළ විට පමණක් ඒ සම්බන්ධ ක්‍රියා මාර්ග ගන්න ලබයි. ආ 2 ඔව් 2 පසුගිය වසර 2 තුළ විශ්වවිද්‍යාල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා රුපියල් බිලියන 50කට වැඩි මුදලක් වෙන් කර ඇත. 4 විශ්වවිද්‍යාල කර්තව්‍ය වනුයේ දැනුමින් සපිරි සේවා යෝජනීය සහ කුසලතා පූර්ණ උපාධිධාරීන් රටට බිහි කිරීමයි. එබැවින් වත්මන් රැකියා වෙළඳපොළට අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි විෂය නිර්දේශ සංශෝධනය කිරීමට විශ්වවිද්‍යාල මගින් සියලු ක්‍රියාමාර්ග ගන්න ලබයි. තවද සුදුසු සේවා යෝජකයන් කරා ළඟා වීම සඳහා වෘත්තීය මාර්ගෝපදේශක ඒකකය රා උපාධිධාරීන්ට අවශ්‍ය මඟ පෙන්වීම සලසයි. ඈ 1 ඔව් අධ්‍යාපන පිළිබඳ වන කරුණු හෝ විද්‍යාලය පාසුක සම්බන්ධ කරුණු මූලික කරගනිමින් සිදු වන අරගල අවම වී ඇත. ඇය දෙක අධ්‍යාපන කටයුතු කරගෙන යෑම සඳහා භෞතික වශයෙන් යහපත් පරිසරයක් සෑම විශ්වවිද්‍යාලයකම පාය නිර්මාණය කර ඇත. ඉගෙනීම හා ඉගෙනීම ක්‍රියාවලියේ ගුණාත්මක භාවය වර්ධනය කර ඇත. මෙයට අමතරව අරගල අවම කිරීම සඳහාගෙන ඇති විශේෂිත ක්‍රියාමාර්ග ඇමනුම තුනේ සඳහන් වේ. මෙම ක්‍රියාමාර්ගවලට අමතරව නවකවදය වූ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයක් ප්‍රචණ්ඩත්වයෙන් තොර වූ ප්‍රතිපත්ති පාදක කරගන්මින් සිසුන්ගේ හා කාර්ය මණ්ඩලයේ ගරුත්වය හා සභාන අයිතිවාසිකම් තහවුරු කරන වඩා ආරක්ෂකකාරී පරිසරයක් නිර්මාණය කිරීම අරමුණු සහිතව වැදගත්තා කාලීන ජාතික ප්‍රයත්නයක් වූ ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ සමානාත්මතාවයේ සාධාරණත්වය පිළිබඳ කේන්ද්‍රයේ 2016 වර්ෂවලදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිෂන් සභාවේ පිහිටුවන ලදී. මේ ප්‍රධාන කර්තව්‍ය වෙනුවේ ඒ අරතේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාලයට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ප්‍රමුඛතා ලබා දීම, ක්‍රියාත්මක කළ හැකි ආයතනික යාන්ත්‍රික හා පරිපාලනමය ක්‍රමවේද ස්ථාපනය කිරීම, මෙන්ම විස්තීර්ණ වැඩසටහන් හා විෂයමාලා සංවර්ධනය කිරීම මගින් නවකවදයා ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කරවීම, උනන්දු කිරීම හා පහසුකම් සැලසීමයි. තුර ඔහු කෙසේ වුවද දේශපාලනික අරමුණ උදෙසා සිසුන් නැඹුරු කර ගැනීමේ අරමුණින් නිර්මාණය කරන ලබන අරගල ආම කළ හැකි වන්නේ එසේ සිසුන් පොළඹවන ලබන දේශපාලනික පක්ෂවලට පැන්වනකි.
ගරු කථානායකතුමනි, ඉතා දීර්ඝ සහ මම අපේක්ෂා කරපු දුරටත් එහා ගියපු සවිස්තරාත්මක පිළිතුරක් ලබා දීම පිළිබඳව විෂය භාර ඇමතිතුමාට මම ස්තුතිවන්ත වෙනවා. මොකද එතුමා විශ්වවිද්‍යාල තුල ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අලුත් ඇහැකින් කටයුතු කරනවා කියන එක අපිට පහුගිය කාලය තුළ අදගෙන තියෙනවා. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල තුළ අධ්‍යයන වගේම අනධ්‍යයන කාර්ය මණ්ඩලවල තිබුණු බරපතල හිඟය නැති කරන්න ඇමතුමා ගත්ත ක්‍රියාමාර්ගය පිළිබඳ අපේ ලොකු සතුටක් තියෙනවා. ඒ ප්‍රදේශ අනුව ජනතා නියෝජිතයන්ගේ පිළිබඳවත් අවධානය යොමු කරමින් මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, දැන් වර්තමාන රජයේ බලයට එමත් සමගම මහපොළ දීමනාව වැඩි කරා. ඒ වගේම විශ්වවිද්‍යාලවල ඊළඟට ශිෂ්‍යන්ට තියෙන ගැටලුවක් තමයි පළවෙනි කාරණය නේවාසිකාගාර පිළිබඳ කාරණේ. නේවාසිකාගාර හදද්දී දැනට තියෙන ශිෂ්‍ය ගහණය විතරක් නෙමෙයි, අනාගතයේදී වැඩිවන ශිෂ්‍ය ගහණය ගැන හිතමින් නේවාසිකාගාර වැඩි දියුණු කිරීම, ඒ වගේම විශ්වවිද්‍යාල තුළ මේ කොමන් රූම්ස්, ඒ වගේම පුස්තකාල, වැසිකිලි සහ ආපන ශාලා. ඉතාම වැදගත් දේ තමයි ගරු ඇමතුමනි, වැසිකිලි සහ ආපන ශාලා ඉතා දුර්වල තත්ත්වයකින් තමයි බොහෝ විශ්වවිද්‍යාල තියෙන. කෑම්වල තත්ත්වය සලකලා බැලුවොත් සමහර විශ්වවිද්‍යාලවල කෑමවල තත්ත්වය ඉතාම නරක මට්ටමක තියෙන්නේ. මේක තමයි විශ්වවිද්‍යාල තුල තියෙන තත්ත්වය. ආපන ශාලා ගොඩක් වෙලාවට පිටට දීලා තියෙන්නේ, හැබැයි ඒ පිළිබඳ පසුවිපරම අඩුයි. එනිසා මහපොළ දීමනා වැඩි කරා වගේම දැන්ට සිටින ශිෂ්‍ය ගහණයෙන් එහා ගිහිල්ලා අනාගත ශිෂ්‍ය ගහණයට උවමනා විදිහට නේවාසිකාගාරත්, විශේෂම කොමන් රූම්ස්, ලයිබ්‍රරිස්, වැසිකිලි සහ
ගරු කථානායකතුමනි, විශ්වවිද්‍යාල නේවාසික ගාර ප්‍රශ්න ලබන අවුරුදු වෙනකොට සියල්ලම අවසන් කරනවා.
හොඳයි,
සියල්ලම
හොඳයි.
After next year there will be a shortage of hostel facilities for university students.
හොඳයි, දෙවෙනි ප්‍රශ්නය අහන්න ගරු මන්ත්‍රීතුමා.
මගේ දෙවෙනි ප්‍රශ්නය
සභානායකතුමා,
විද්‍යාල ඒ කියන්නේ නේවාසිකාගාර ප්‍රශ්න විසඳුවයින් පස්සේ මෙතුමා කියපු අනිත් කටයුතු, ඒ කියන්නේ වැසිකිලි, කොමන් රූම්ස්, ඒ කටයුතු වලට අපි අත ගහනවා කියලා මම මේ
අවස්ථාවට.
ගරු කථානායකතුමනි, මම සුදුවන්ත වෙනවා. මොකද දැන් 2018 වෙනකොට මේ නේවාසිකාගාර ප්‍රශ්න විසඳනවා නම් ඇත්තටම ඉතුරු අවුරුදු දෙක ඔය මේ පුස්තකාල, කොමන් රූම්ස්, වැසිකිලි සහ ආපන ශාලා ඉලක්ක කරගත්ත දෑ අවුරුදු වැඩසටහනක්
යනවා කියන්නේ ඒක පොරොන්දු වුණානේ. දැන් මේ ප්‍රශ්න අහනවා.
ඒක හරිම සුබවාදී, ඒක සුබවාදී වැඩපිළිවෙලක්, ඒක ගැන සතුට වෙනවා. දැන් ගරු ඇමතුමනි, වෛද්‍ය පීඨ තුල අධ්‍යයන කටයුතු දැන් සිද්ධ වෙන්නේ නැහැ. මේකේ ඊළඟ පියවර තමයි සීමාවාසික පුහුණුවට ශිෂ්‍ය කණ්ඩායම් පැමිණීම නැති වෙනවා. එතකොට මේ වෛද්‍ය නලින්ද දයතිස්ස මහත්මයා දන්නවා, සීමාවාසික පුහුණුවට වෛද්‍ය කණ්ඩායම් නැති වෙනවායි කියන්නේ මේ එච්චෝලා පිළිබඳ ඌනතාවයක් එනවා. එතකොට රෝහල් තුල බරපතල ගැටලුවක් ඇති වෙනවා කතානායකතුමනි. ඒක ඒක තාම දැනෙන්න ගත්තේ නැහැ. ඒක දැනෙන්න ගන්නේ පළවෙනි ඉන්ටේක් එක රෝහල් තුලට විසරණය වීම නැති වෙච්ච දවසට. එතකොට SH වලට මේ වර්ක් මේ 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 ලෝඩ් එක දරා ගන්න බෑ මේ රෝහල් තුල. එතකොට රජයේ රෝහල් වල අනාගතය ඇති වෙන තත්ත්වයක් මේ කියන්නේ.
එතන
මේ අනාගතය ඇති වෙන තත්ත්වයට සෞඛ්‍ය අමාත්‍යතුමයි උසස් අධ්‍යාපන අමාත්‍යතුමයි ඒකාබද්ධව දැන්ටම මේ අනතුර දැකලා යම් කිසි ක්‍රියාමාර්ගයක් ගැන සැලසුමක් හදන්න බලාපොරොත්තු වෙනවද?
අපි මේ අනතුරු දැකලා තියෙනවා. මමයි සෞඛ්‍ය අමාත්‍යතුමයි අපි ඒ ගැන ගරු මන්ත්‍රීතුමාගේ අදහස් උපයෝග කරගෙන මේකට අපි උත්තරයක් ලබා දෙනවා.
හොඳයි, බොහොම ස්තුතියි ගරු පද්ම උදේශාන්ති ගුණසේකර මහත්තුමා, ගරු නලින් බණ්ඩාර ජයමා මහත්තුමා, ගරු චමින්ද විජේසිරි මහත්තුමා.
මම අහන කතාව නේද
තුමනි? මගේ ඇසීමට
බදුල දිස්ත්‍රික්කයේ ඇති අධ්‍යාපන කොට්ටාස සංඛ්‍යාව 13යි.
එතුමා කවන්න මේ සභාගත කරමු. මේ ඊයේ දවසම ඔකට උත්තරත් ලැබුණ නිසා අපේ කතානායකතුමා අපට අවස්ථාව දෙනවා. ඒ නිසා කාලය ඉතුරු කරගෙන සභාගත කරන ප්‍රශ්නත් නැහැ අතුරු.
ගරු සල්මන් මැතිතුමා, ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා, ගරු මොහමඩ් නාවි මැතිතුමා, ගරු බිමල් දත්නායක මැතිතුමා, දෙවැනි වටය දෙක විපක්ෂයේ පද්ම උදේශාන්ත ගුණසේකර මහත්මයාට ප්‍රශ්න ආනවද?
සනවා ගරු කතානායකතුමනි.
හොඳයි, ගරු තුන්වැනි ප්‍රශ්නේ ගරු නලින් බණ්ඩාර ජයමහ මහත්මයා ප්‍රශ්න ආනවද?
තුමනි නලින් බණ්ඩාර මහත්මයාගෙන් මම මේ ප්‍රශ්න අහනවා.
හොඳයි,
සතියක් කල් ඉල්ලලා තිබෙනවා.
ගරු සල්මන් මහත්මයා සුදේශ කටු මහත්මයාගෙන් ප්‍රශ්න.
ගරු කතානායකතුමනි සල්මන් මහත්මයාගෙන් මේ ප්‍රශ්න අහනවා.
හොඳයි,
සුදේශ කටයුතු ඇමැතිතුමා සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා.
ගරු ඩග්ලස් දේවානන්ද ඇමැතිතුමා අධ්‍යාපන ඇමැතිතුමාගේ ඇසීමට ප්‍රශ්න අහනවද? මම හිතන්නේ ඊයේ හුඟක් පිළිතුරු ලැබෙන්න ඇති. ප්‍රශ්න අහන්නේ නැද්ද?
හා. අධ්‍යාපන ඇමැතිතුමා සතියක් කල් ඉල්ලනවා.
ගරු මොහමඩ් නවී ඇමැතිතුමා පළාත් පාලන ඇමැතිතුමාගේ ප්‍රශ්න අහනවා.
ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නෙත් අහනවා.
ගරු සභා ඇමැතිතුමා සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා. සති දෙකක්.
අටවෙනි ප්‍රශ්නේ බිමල් රත්නම් ඇතුළු මම අහුවා. ඒක ඇහුවා ප්‍රශ්න ආනවනේ. ආනෝ ප්‍රශ්න ආනෝ.
විදුලි සංදේශ ඇමැතිතුමා සති දෙකක් කල් ඉල්ලා තිබෙනවා.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 23 යටතේ ප්‍රශ්න ගරු අනුර දිසානායක ඇමැතිතුමා.
ගරු කතානායකතුමනි, මෙම ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහින් ස්තුතිවන්ත වෙනවා. පිළිතුරු ලබා දෙන්නේ කවුද දන්නේ?
සභානායකතුමා
අද උත්තර සාගරත්තක
අද දෙන්නේ නැද්ද?
ඔව් අද දෙන්නේ. ඔබ ඔබතුමාට වඩා මෙන් දවස කියනනම් ආන්න ඉන්න දවසක.
නෑ තේරුමක් නෑ, මම අහන්නම්.
එන හෙට දෙන්න පුළුවන් නේ පිළිතුර ගලුව.
ඔව් හෙට පිළිතුර ලබා දෙන්න. මොකද දන්නව කතර මේක ටිකක් වැදගත් අත්‍යවශ්‍ය
කාරණාවක්. අයිතුම මම දැන් ඒතුම විදේශ කටේලා සංචාරයේ ඉඳලා මම හිතන්නේ අද
ඔබතුමා මම ඇමෙත්තුමාට දැනු දෙන්නම්. ඔබතුමා මේක අද අහන්න හදලා හෙට කල් දැම්ම ඇමෙත්තුමාගේ බලාපොරොත්තු වෙන්නේ
කියලා. ඕනේ නෑ මම අද අහන්නම් හෙට පිළිතුර දෙන්න.
එන අහන්නේ.
ඔව් මම අහන්නම්.
හොඳයි.
ගාල්ල ගින්තොට ප්‍රදේශයේ පසුගියදා හටගත් ගැටුම්කාරී තත්ත්වයේ හේතුවෙන් මේ වන විට ජනතාව පත්වී ඇති ගැටලුකාරී තත්ත්වයේ පිළිබඳ මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. ගාල්ල ගින්තොට ප්‍රදේශයේ පසුගිය 16 සහ 17 දිනවල ඇති වූ ගැටුම්කාරී තත්ත්වයේ හේතුවෙන් විනාශ වූ ජනතාවගේ දේපළවලට සිදු වූ හානිය මෙතෙක් සටහන් කර ගැනීමට, තක්සේරු කිරීමට සහ වන්දි ගෙවීමට අදාළ කටයුතු සිදු නොවීමත්, ජන ජීවිතය යථාවත් කිරීමට අදාළ කටයුතු සිදු නොවීමත් නිසා විශාල ජනතාවක් මේ වින විට අසරණ භාවයට පත් වී තිබෙනවා. ගරු කතානායකතුමනි, නිවාස 55කට ආසන්න ප්‍රමාණයක් අලාභාණයට ලක් වෙලා තිබෙනවා. වාහන විශාල ප්‍රමාණයක් අලාභාණයට ලක් වෙලා තිබෙනවා. අපි මේ ප්‍රදේශවලට ගියපුවාම තියෙන තත්ත්වය තමයි ඒවා ඒ විදිහටම තියෙනවා. අඩුම තරමේ ජනෙල් බිඳලා තියෙන වීදුරු කටුවත් අයින් කරන්නේ නැහැ. ඇයි මේක තක්සේරුවක් කරන්න ඕන, පැමිණිල්ලක් දාන්න එන්න ඕන කියලා. ඒ නිසා ඉක්මනින්ම ගිහිල්ලා පැමිණිල්ලක් පැමිණිල්ල ලියාගත්තොත් ඒගොල්ලෝ ඔබතුමත් දන්නවා ඇති. පැමිණිල්ල ලියාගත්තොත් ඒවා සුද්ධ කරනවා. ඊට පස්සේ ඒක මේ 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 තක්සේරු කරන්න ඕනකම තියෙනවා. නමුත් ඒ ජනතාව තාමත් එනකන් කැඩිච්ච ජනෙල් දොරවල් තියාගෙන ඉන්නවා. ඔව්. ඒක ඔවුන් තවමත් කැඩුණු බිඳුණු දේ එලෙසම තබාගෙන සිටින්නේ තක්සේරු ක්‍රියාවලියට බාධා වනු ඇතයි සිටිමිනි. කෙසේ වුද මෙම තත්ත්වය ජනතාවගේ බිඳුණු සිත් යථාවත් කර ගැනීමට ඇති කරගත හැත්තේ බලවත් බාධාවක්. පසුගිය 16 වෙනිදා පස්වරු 6ට පමණ වර්ධනය වූ නොසන්සුන්කාරී වාතාවරණ හේතුවෙන් පොලිසිය සහ විශේෂ කාර්ය බලකායේ ප්‍රදේශ පුරා යොදුන් ලැබූ තිබු බවත්, එහෙත් 17 වෙනි දින කිසියම් හේතුවක් මත ආරක්ෂක අංශ එම ස්ථානවලින් ඉවත් කරනු ලැබීමත් සමග ගැටුම්කාරී තත්ත්වය ඇවිලි ගිය බවත් ප්‍රදේශවාසීන් පවසනවා. එසේම ඇතැම් දේශපාලන චරිත මෙම ගැටුම ඇවිලීම පිටපස සිටි බවද සැක කරනවා. මා දැක්කගරු කතානායකතුමනි, පොලිස්පත්තුමාම කිව්වා ගාල්ලේදී පොලිසිය අසමත් කියලා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් කියලා, ඔවුන්ගේ බුද්ධි තොරතුරු එක අසමත් කියලා. ඉතින් පොලිසිය අසමත් නම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් නම් එහි වගකීම කාටද? පොලිස්පතිවරයා ප්‍රසිද්ධිය අසමත් භාවය පිළිගෙන හරියන්නේ නැහැ. එඳයි අසමත් භාවයේ පොලිස්පතිවරයාගේද, එහෙම නැත්නම් පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේද, එහෙම නැත්නම් සහකාර පොලිස් අධිකාරිතුමාගේද? මේක ආණ්ඩුව කියන්න ඕන. දැන් දේපල විනාශ විශාල ප්‍රමාණයක් විනාශ වෙලා, පුද්ගලයන් විශාල ප්‍රමාණයකට හානි සිද්ධ වෙලා, තුවාල සිද්ධ වෙලා, හැබැයි පොලිසිය අසමත් කිව් එකෙන් බේරෙන්න බෑ. අසමත් නම් අසමත් භාවයට වග කියන්න ඕන කවුද කියලා ගරු එමතුමා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරයි කියලා මම විශ්වාස කරනවා. ඒ මෙම විනාශකාරී ගැටුම හේතුවෙන් තුවාල ලැබූ පස් දෙනෙක් මේ වන විට රෝහල් ගතව සිටිනවා. එමෙන්ම ප්‍රදේශවාසී සිංහල මුස්ලිම් ජනතාවගේ නිවාස 66ක්, වෙළඳසැල් 26ක්, මෝටර රථ 10ක්, මෝටර් සයිකල් 4ක්, මෙන්ම ඉස්ලාමීය දේවස්ථාන දෙකකට හානියට පත් වී තිබෙනවා. මෙම තත්ත්වය තුළ ප්‍රදේශවාසී ජනතාවට පොලිසිය කෙරෙහි විශ්වාසය මුළුමනින්ම බිඳ වැටී තිබෙනවා. විශේෂයෙන් පසුගියදා පොලිස්පතිවරයාම මහජනතාව ඉදිරියේ කියා තිබුණේ ගින්තොට සිදුවීමේදී පොලිසිය අසමත් වූ බවයි. ඉතින් අසමත් වෙච්ච පොලිසිය දැන් වග කියන්නේ කවුද කියන එක පොලිස්පතිවරයා මේ අමතුමාර පාර්ලිමේන්තුවට වාර්තා කරන්න
ඕනේ.
මේ තත්ත්වය තුළ පැන නැගින පහත ගැටළු වලට අදාළ අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙනවා තමයි මම බලාපොරොත්තු වෙනවා. එක, සිදුවීමෙන් හානියට පත් පැමිණිලි සටහන් තබා ගැනීමට, දේපල තක්සේරු කිරීමට සහ අදාළ වන්දි ගෙවීමට පියවර ගන්නේද? එසේනම් මේ සඳහා වන කාලරාමුව කුමක්ද? දෙක, දේපල හිමිකරුවන්ට සාධාරණ වන්දි ලබා දීමට පියවර ගොනු ලබන්නේද? තුන, ගැටුම්කාරී තත්ත්වයට මඟ පෑදෙන පරිදි පොලිස් හා විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු කර තිබුණේ මන්ද? ඒ සඳහා පාදක කරගත් කරුණු කවරේද? ඉදිරියේදී මෙවන් තත්ත්වයක් ඇතිවීම ඇති නොවීම සඳහා රජයේ සතු වැඩපිළිකුමක්ද? මෙවැනි තත්ත්වයක් වැළැක්වීම සඳහා රජයේ තියෙන වැඩපිළිකුමක්ද කියලා දැනගන්න කැමති ගරු
කතානායකතුමා.
ගරු කතානායකතුමනි, සාගල රත්නායකතුමා රට ගිහිල්ලා ලබන සුවාන තමයි එන්නේ. හැබැයි මට රජයේ වෙනුවෙන් කියන්න පුළුවන්, අපි මේ රටේ ඉන්න සියලු ජාති, සිංහල මහ ජාතිය පමණක් නෙවෙයි මුස්ලිම් ජනතාව, ද්‍රවිඩ ජනතාව ආරක්ෂා කරන්න අපි බැඳී සිටිනවා.
හොඳයි,
අපි බැඳී සිටිනවා. ඒක අපේ වගකීම. අපේ රජය පසුගිය රජය වගේ නෙවෙයි. සිංහල බෞද්ධයන්, සිංහල ක්‍රිස්තියානි අය, මුස්ලිම් අය, ද්‍රවිඩ අය ආරක්ෂා කරන්න අපි බැඳී සිටිනවා. හැබැයි වන්දි මං හිතන්නේ ගෙවන්න දැන්ටමත් කටයුතු ආරම්භ
කරන්න. ගරු සභානායකතුමා, එතුමා ආපු හැටියෙම පිළිතුරු දෙන්න සෞදනක් ගන්න.
ලෑස්ති කියලා.
එනක වහම ඒ ගැන කටයුතු කරන්නේ හොඳයි නේ. හොඳයි, බොහොම ස්තුතියි. ගෞරව කුමාර සනායි මහත්මයා,
ඔය කියන්නේ පොලිසියට පැමිණිලි දාන්න කිව්වම පොලිසියෙන් කියනවා පොලිසියට එන්න එපා පැමිණිලි දාන්න, ඒ පොලිසිය එන්නම් කියලා නිවස් වලට පැමිණිලි ලියා ගන්න. හැබැයි දැන් පොලිසිය නිවස් වලට ඇවිල්ලත් නැහැ. පැමිණිලත් තාම ඒ සිදුවීම් පිළිබඳව ඒ නිවාස සාමිවටයි දේපල අහිමි.
ඒක අවශ්‍ය උපදෙස් දෙන්නේ ඒක තමයි වහම.
අපි දැම්මම ගාල්ලේ පොලිස් ඩීජී මහත්තයට දැනුම් දෙන්න.
වහම හොඳයි. ගාලු සමානයි
මේ පොලිසියට එහෙම කියන්න බෑ. මේ මේ පැමිණිලා දාන්නවා පොලිසිය ලියා ගන්න ඕන.
ඔව් ඒක තමයි. එහෙනම් අර හොඳයි. ඒ කියන්නේ වහම ක්‍රියාත්මක
පොලිසිය පැමිණිලා ලියා ගන්න ඕන. පොලිසියට කියන්න බෑ ගෙදර යන්න, අපි ගෙදරට එන්නම් කියලා.
හොඳයි, අවශ්‍ය පියවර ගන්නවානේ. බොහොම ස්තුතියි. හොඳයි. ප්‍රධාන කටයුතු ආරම්භ යෝජනාගරු සභානායකතුමා.
I move item 1 sir.
සභායකද?
හායි.
ප්‍රධාන කටයුතු විසර්ජන පනත් කෙටුම් පද 2018 කාරක සභා අවස්ථාව. පළවෙනි උපලේඛනය ඉඩම් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ශීර්ෂ 122, 286, 287, 288 සහ 327, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය ශීර්ෂ 135 සහ 293, තිරසර සංවර්ධ වනජීවී අමාත්‍යාංශය 161, 284, 294 සහ 322, සරකා බැලීම පූර්ව භාග 10 සිට 12:30 දක්වා සහ අප්‍රභාග 1 සිට 7:30 දක්වා. කැපීම ගරු දිනේෂ් ගුණවර්ධන මහත්මයා.
ගරු කතානායකතුමනි, ඔබට ස්තුතිවන්ත වෙනවා. පළමු කොට ඒකාබද්ධ විපක්ෂයට පළමුවරට මේ මුදල් කැපීම පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමට අවසර දීම ගැන 2018 විසජන් පනත් කෙටුම් පහත්තේ කාර්යක සභාව අවස්ථාවේ අද දින විදා විවාදයට ගැනෙන අමාත්‍යංශය යටතේ ඇති දෙපාර්තමේන්තු ආයතන වලින් අදාළ 122 286 287 288 327 135 293 161 284 294 හා 332 යන ශීෂයන් එක් එක් වැඩසටහන්නේ සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයි මා යෝජනා කරනවා. ඉතාම වැදගත් අමාත්‍යංශ දෙකක් සාකච්ඡා වෙන අවස්ථාවේදී විශේෂයෙන් අපේ පාර්ලිමේන්තුව ගැන පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගේ අවධානය යොමු විය යුතුයි කියලා මම ඉතාම ඕනෑකමින් මේ අවස්ථාවේ සඳහන් කරන්න කැමතියි. ඒ මොකද ඇමැත්තුමත් ඉතාම ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යාමට පාර්ලිමේන්තු අමාත්‍යංශය දක්වන සහයෝගය අපි අගය කරනවා. නමුත් මන්ත්‍රීවරුන්ගේ විවිධ අයිතිවාසිකම් පිළිබඳ පාර්ලිමේන්තුවට පමණක් තිබෙන අයිතියක් ලෙස නොසලකා පාර්ලිමේන්තු අමාත්‍යංශය ලෙස අපි පාර්ලිමේන්තුව අනුමත කරන මේ වෑශිෂ්‍ය යටතේ හා ඒට සම්බන්ධ අයිතිවාසිකම් පිළිබඳ මෙයට වඩා අමාත්‍යංශය මැදිහත් විය යුතුයි කියලා ඉතාම ඕනෑකමින් කියන්න ඕන. මේ වෙනකොට අපි ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයට ඒ වගේම පොදු රාජ මණ්ඩලයේ පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කරන්නට සිදු වුණේ පාර්ලිමේන්තුවේ ඇතුලේ මේ ප්‍රශ්න විසඳා ගැනීමට කතානායකතුමා දරන උත්සාහයට ඔබ පැත්තෙන් ලැබෙන සහයෝගය මදිකම නිසායි. ඒ නිසා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ගරු අමාත්‍යතුමා මේ පිළිබඳ කටයුතු කිරීමේ විශේෂ වගකීමක් තිබෙනවා. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව, මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, මන්ත්‍රීවරුන්ගේ කටයුතු, මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ කතා කිරීමේ අවස්ථාව, කතා කිරීමට නොදෙන කාලය පිළිබඳ ගැටලු, මේ ආදී වශයෙන් රාශියක් කරුණු මතුවී තිබෙන බව සඳහන් කරන්න කැමැතියි. දෙවෙනි කාරණේ ගරු කථානායකතුමනි, කණගාටු වෙන යුතු සඳහන් කරන්න ඕනේ කාලයක්. ගරු ඇමතිතුමත් දන්නවා කාලයක් මන්ත්‍රීවරුන් හැටියට අපි පාර්ලිමේන්තුවේ දැක්කා මෙතන සේවකයන්ට ඉතුරු කරන මුදල් වලින් පොත්පත් ආදී තමන්ගේ දරුවන්ට ලබා දීමේ වැඩසටහන. දැන් ඒක අත්හිටවලා තියෙනවා. අපේ පාර්ලිමේන්තුවේ නිලධාරිවාදය පුස්කාලා. නිලධාරිවාදයේ පුස්කාලා තිබෙන බව කණගාටුවෙන් කියන්න ඕනේ. කිසිම කෙනෙක්ගේ සතුට වෙනුවෙන් නෙමෙයි මම කතා කරන්නේ. මේ පාර්ලිමේන්තුවේ යම් කිසි ඇති කරපු තත්වයන් කඩාකප්පල් කිරීම තුළින් ලබන මානසික තෘප්තියකින් පාර්ලිමේන්තුව ගිනියන්න බෑ ගරු කථානායකතුමනි. මේ ඔක්කොම ඔබතුමාම වෙත පැවරෙන කාර්යභාරයක් ලෙස සලකා ඇති වී තිබෙන කණගාටුදායක තත්ත්වය නිවැරදි කිරීමට බලයක් නැති වුණත් පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයට මැදිහත් වෙන්න කියලා ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුව තුළ යම් යම් උසස් වීම් ආදිය සඳහා තිබෙන අවකාශයන් දවසෙන් දවස ඇහැරී යනවා. මේ සේවකයන් අතර කොයි කාලේ ආවද ගරු සභානායකතුමනි, කොයි කාලේ ගෙදර යනවද කියන ප්‍රශ්නේ නෙමෙයි. මේ අය ඒ කාල පරිච්ඡේදවල බැඳිලා ඔවුන්ගේ සුදුසුකම් මත ඒ පුරප්පාඩුවලට පැමිණීමේ අවස්ථාව සලසා දීම හොඳ වාතාවරණයක් අපි ඇතිකරොත් ගරු කථානායකතුමාට ඒ තත්ත්වය ඇතිකර ගැනීමට බැරි වී තිබෙන කණගාටුදායක තත්ත්වය මේ නිලධාරි ක්‍රමය විසින් ඇතිකර තිබෙන බව කණගාටුවෙන් සඳහා මේවා වෙනස් වෙන්න ඕනේ. අපි පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ මේට වැඩිය අපිට කාර්යක සභා පැවැත්වීම සඳහා ඉතාම සුදුවලියෙක් කෝටි ගාණක් වේදම් කරලා සුදුවලියෙක් ලබා දෙන බව කිව්වා දැන් අවුරුදු 1 මාසයක් 30. ඒක සුදුවලියෙක් බවට පත් වෙලා මම ගරු කථානායකතුමාට කිව්වා, ගරු අගමැතිතුමාට කිව්වා, අර පල්ලෑ තියෙන ගෑරේජ් එක වායු සමීකරණය කරලා අපේ කාමර බවට පරිවර්තනය කරන්න පුළුවන් ඉතාම අඩු වියදමකින්. නමුත් යල් පැනගිය නිලධාරී ක්‍රමය නිසා මේවාට ඉඩ නොදී අර ගොඩනැගිල්ලක් අරන් අහන බැනුම් මාලාව නාස්තිය කොයි තරම්ද නාස්ති නවත්තන්න ඕනේ පාර්ලිමේන්තු ක්‍රමේ. මම අවසාන වශයෙන් කරු කතානායකතුමාත් අපිත් සාකච්ඡා කරපු වැදගත් ප්‍රශ්නයක් ඔබතුමා හමුවේ තියෙනවා. ඒක අමාත්‍ය මණ්ඩලයට ගිහිල්ලා ඒ අනුමත කර ගැනීමේ වැදගත්කම සෞඛ්‍ය රක්ෂණය පිළිබඳ ප්‍රශ්නේ. මේ ඉතාම වැදගත් කාරණාවක්. මේ දැන් අවුරුද්දක් තිස්සේ විශේෂයෙන් හිටපු මුදල් ඇමතිතුමා සභාගර්භයේ ඉන්නවා. හිටපු මුදල් ඇමතිතුමා මේ ඉදිරියට ගේන්න ගත්ත උත්සාහය මම මේ අවස්ථාවේ සඳහන් කරනවා. කර කතානායකතුමා ගත්ත උත්සාහය. ඉතින් මේක ක්‍රියාත්මක කරවා ගැනීම ඉතාම වැදගත්. මොකද දවසින් දවස ඇතිවී යන තත්ත්වය. ඊළඟට අපේ ගෞරවනීය ජයවික්‍රම පෙරේර ගරු අමාත්‍යතුමා අපේ ගෞරවය හැමදාම දිනාගත්ත ජ්‍යෙෂ්ඨතම ඇමතිවරයෙක්. ඔබතුමාගේ උපදෙස් පිට අපි නිතර දෙවේලේ සෝමාවතී චෛත්‍යය වඳින්න යනු. නමුත් එතන ඉන්න වන අලින්ගේ සංඛ්‍යාව එසලේ නිදල්ලේ හැසිරෙන්න පුළුවන් තත්ත්වයක් එතන ඇති වෙලා තියෙනවා. නමුත් අනිත් අභය භූමිවල අද යාන වාහන අයි මම කැමති විශේෂයෙන් one of the experts on wildlife who was at the World Bank, the Prime Minister got him down, Mr. Arthapattu. His comments, you should read, it's over and over again every weekend in the newspapers. The proposals that he has been putting forward is being rejected. මම ගරු ඇමතිතුමාට කියනවා ඉතා මම නවත්තනවා කතාව ඔබතුමාගේ කතාව ඒවා ගැන සැලකිලිමත් වෙන්න. මොකද වන උද්‍යාන අභය භූමිවල වාහන වලින් පිරිච්ච අභය භූමි බවට පත්වෙනවා නම් ඉතා භයානක තත්ත්වයකට පරිවර්තනය වෙයි. ඔබතුමා දරන උත්සාහය මා දන්නවා. මම ස්තුතිවන්ත වෙනවා. අපේ පළාතේ තියෙන එකම රජමල් වත්ත එකම උද්‍යානේ බැලීමට ඔබතුමා ගිහිල්ලා ඒ තැලණි මිටියාවතේ ඇති කරපු අපේ හිටපු ගීතාංජන ඇමතිතුමා මැතිහත් වෙලා ඇති කරපු වන උද්‍යානයේ මේ උද්‍යානයට ගිහිල්ලා එයි ඇති කර තිබෙන මේ
ආපියත් ඇහිලා මා හම්බ වුණා.
ඒක තමයි මම කිව්වේ ඔබතුමා ගියපු ගැන මම ස්තුති වන්නේ. කලාපීය ලවර්ස් පාක් නේ ඒක මම දන්නේ නැහැ. ඒකට මම අයිති නැහැ. නමුත් එතන කලාපීය වර්ග ගස් වර්ගයන්ගේ සුවිශේෂතාවයකින් සීතාවක රජමල් වත්ත සංවර්ධනය කිරීමට වඩාත් සහයෝගය දක්වන්න කියලා ඉල්ලනවා. ඒ වගේම ගරු ඇමතිතුමාගේ ඉඩම් ඇමතිතුමාගෙන් ඉල්ලනවා. පසුගියදා ඇතිවුණු මහා ගංවතුරෙන් පස්සේ අපි ඇමතිතුමාට මම විස්තරාත්මකව දුන්නා එක වත්තක අසරණ ද්‍රවිඩ වතුකම්කරුවන් ගෙවල් සියල්ල විනාශ වුණා. එතන එහා ගමේ රජයේ ඉඩමක් තියෙනවා. ඒ ඉඩම හඳුනාගෙන තියෙනවා. අද වෙනතුරු ඇමතිතුමාගේ නියෝගේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ඉඩන් ටික දීලා ඒ මිනිසුන්ට ඒ අසරණ පවුල් වලට ගෙවල් හදාගන්න ගෙවල් හදලා දෙන්න සූදානම්ව සිටිද්දි අද ඒ කුඩා බිම් කැබල ටික නිදහස් කරන්නේ නැහැ. ඉතින් මෙහෙමද අමාරුවටපත් වෙච්චි ජනතාව ගැන අරණායක ඇතිවුණු ප්‍රශ්නේ මේ ඉඩම් ප්‍රශ්නේ පිළිබඳ සක්‍රීය මැදිහත් වීමක් ඉඩම් ඇමතිතුමාගෙන් අපි බලාපොරොත්තු වෙනවා. අපි විශ්වාස කරනවා උතුරුකරේ ගරු කතානායකතුමනි උතුරුකරේ ගරු මන්ත්‍රීතුමාලා හැමදාම උතුරුකරේ ඉඩම් නිදහස් කර ගැනීම ගැන දරන ක්‍රියාමාර්ගය අපේ කාලේ ක්‍රමානුකූලව නිදහස් කරා. නමුත් අද ඊට වඩා වේගවත් නිදහස් කිරීමක් ඉල්ලනවා ඒ ඉඩම්. ඒ උතුරුකරේ ජනතාවගේ ඉඩම් නිදහස් කර ගැනීමට මැදිහත් වීම සඳහා වූ විශේෂ ක්‍රියාමාර්ගයක් අපි පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවක් හරි පත් කරලා ඒ කමිටුව මගින් කටයුතු කරමු කියන හරි මම ඉඩම් ඇමතිතුමාට යෝජනා කරනවා. මොකද මේක ජාතික වශයෙන් අද විදේශ රටවලට යන ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙනවා. අපිට මේක විසඳ ගන්න පුළුවන්. විසඳා ගැනීමට මේට වඩා ඉඩම් අමාත්‍යංශයේ කටයුතු කළ යුතුයි. මොකද බොහෝ තැන්වල දැන් බිම් බෝම්බ ඉවත් කළා ඉවරයි. ඉතින් බිම් බෝම්බ ඉවත් කරාට පස්සේ මතුවෙන ඊළඟ ප්‍රශ්නේ එතනට ගමන් කිරීම. මම ගරු කතානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව සලසා දීම ගැන. දැන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන අපි සාකච්ඡා වෙමින් සිටින කාලේ අපිට මේ පාර්ලිමේන්තුව තුළ පසුගිය දවස්වල ඇමතිතුමාට සම්බන්ධ නැතුණාට සිදුවුණු දේ අපි දන්නවා. පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට පටහැනිව හොර රහසේ සංශෝධන ගෙනල්ලා ඇති කරපු අවුල් ජාලාව නිසා අද පළාත් පාලන ඡන්දයක් පවත්වා ගන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. එදා හොර රහස ගෙනල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය ඡන්දය තියන්න කියලා නියම කරාම පළාත් සභාව තුනේ ඡන්දය අහෝසි කරන්න හොර රහස ගෙනාපු සංශෝධනයේ නිසා කතානායකතුමනි අද ප්‍රජාතන්ත්‍රවාදී ඒ පළාත් සභාව තුනේ ලක්ෂ ගණන් ජනතාවට අහිමි වෙලා තියෙනවා. ඉතින් පාර්ලිමේන්තුව ගැන කතා කරන වැසීසේදී පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී අහිමි වෙමින් යනවනම් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග වල කණගාටුදායක හෝදා පාළුවට පරිවර්තනය වෙලා හිතුවක්කාරව කටයුතු කිරීමේ ක්‍රියාමාර්ගයෙන් ඉවත් වෙන ලෙස මේ වැදගත් අවස්ථාවේදී මුළු රටක් බලා සිටින අවස්ථාවේදී හෝ අපි රජයට කියන්න ඕනේ එහෙම වුණොත් එහෙම නොවුනොත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී හා ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියන් අතර අනිවාර්ය ගැටුමක් ඇති වෙන අවස්ථාවකට අද රට පැමිණීම පවතින ඡන්දේ තියන්න ඡන්දේ කල් දාන්න බෑ. ඡන්දේ පැවැත්වීම සඳහා වූ ක්‍රියා මාර්ගයේ අඩියක් පස්සට ගන්න. මොකද රටේ ඡන්දේ රටේ ආයතනවල ඡන්දේ ඒවයි නියෝජිතයන්ගේ. අපි මේ මුදල් අනුමත කරන ක්‍රියා මාර්ගවලදී ඉඩම් හා වන ජීවි අමාත්‍යංශය ආදී අමාත්‍යංශවල ඒවා පහත මට්ටමේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රාදේශීය සභා පළාත් පාලන ආයතනවලදී. අද ඒවා ක්‍රියාත්මක කරගන්න බැරි තත්ත්වයට ඡන්දේ නොතීමෙන් ඇතිවී තිබෙන කනගාටුදායක තත්ත්වේ අපි ඒකාබද්ධ විපක්ෂයේ හැටියට ඒ නිසයි කියන්නේ ඡන්දේ පවත්වන්න. ජය පරාජය කාටද කියන බලබලා ඡන්දයක් කල් දාලා වැඩක් නැහැ. අපිට ඕනේ කොට්ටාසේ වැටක් හදලා ඒ කොට්ටාසෙන් එහාට අපිට එපයි කියන මේ බොළඳ දේශපාලනය ඉවත් වෙන්න. ඡන්දයක් පවත්වනකොට ජනතාව ඡන්ද තීන්දුව කරන්නේ ඒ අවස්ථාවේ තිබෙන වැදගත් දේශපාලන ආර්ථික සමාජීය මහජන ප්‍රශ්න මතයි. තේයට බියවි ඡන්දයේ නොපැත්වීමෙන් අපි ගරු කතානායකතුමනි we are members of the Commonwealth Parliamentary Association, a tradition that we have kept since 1947, but today we seem to be deviating from the tradition as well as established norms. That is why we have had to take the matter up with the Secretary General of the CPA and make complaints. Let us not create situations that we have to run to these institutions. We have an experience of 70 years where we can resolve our problems. It is up to the Speaker, Honorable Speaker, to intervene impartially and create this environment so that all members would feel that we are respecting the norms that have been laid down. Similarly, the Inter-Parliamentary Union, we have had to complain, our delegation had to go to Geneva and complain on the similar grounds about the rights and privileges of members of Parliament, about the procedures that are being violated by the House, the laid down procedures, the police actions where the Speaker himself today has become helpless. ඔබ කැබිනට් ඇමතුමෙක් කතානායකතුමා කැබිනට් මණ්ඩලයේ නෑ. මම ඉල්ලා සිටිනවා කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තු කටයුතු පිළිම ඇමතිතුමාගේ. පොලිස්පතිතුමා කියනවා මට මගේ පොලිසිය නිසායි ගින්තොට මේ ප්‍රශ්නේ ඇති වුණේ. ඔහු ප්‍රසිද්ධයේ පොලිසියේ වැරද්ද කියනවා. එහෙම පොලිස්පති කෙනෙක් තාම පොලිස්පති හැටියට ඉන්නවා. ඉතින් තමුන්ගේ පොලිසියේ වැරද්ද තමුන්ගේ පොලිසියට කටයුතු කරන්න බැරි බව ප්‍රසිද්ධියේ පිළිගන්න පොලිස්පතිවරයෙක් කතානායකතුමා අඬ ගහලා මන්ත්‍රීවරුන්ට කරදර කරන්න එපා. මන්ත්‍රීවරුන්ට කරදරයක් කරාම හොයා බලන්න කියන දේ පිළිගනීද? ගරු කතානායකතුමනි, ඔබතුමා තමයි කොන්ස්ටිටියුෂන් කොන්ස්ටිටියුෂන් කවුන්සිල් එකේ සභාපති. ඔබතුමාලා තමයි මේවා ගැන කටයුතු කරන්න ඕනේ. පොලිස් කොමිසම ගැන කටයුතු කරන්න ඕනේ ගෙනල්ලා. ඒ අඩුපාඩුකම් නිවැරදි නොකර පාර්ලිමේන්තු අමාත්‍යතුමා මන්ත්‍රීවරුන්ට අවශ්‍ය පහසුකම් දෙනවා, අවශ්‍ය දීමනා දෙනවා, අපේ කාර්ය මණ්ඩලය දෙනවා. නමුත් අපේ අත බැඳලා කටයුතු කරන්න බැරි තත්ත්වයක් ඇති කරනවා නම් ඇමතිතුමනි, මේ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ වැසීසේ අපි අනුමත කර දුන්නත් ඔබතුමාගෙන් ඉෂ්ට විය යුතු පූර්ණ කාර්යභාරය ඉටු වීලා නැහැ කියන එක ඉතාම ගෞරවයෙන් ඔබතුමාට ඔබතුමා දන්නවා. හෘදේ සාක්ෂිය අනුව අපි දන්නවා ඔබතුමා අපි කියන කතන්දර බොහොමයක් ගැන එකඟ වෙනවා. කරන්න බැරි හිරවිල්ලක් තියෙනවා. එසේ කියමින් මම නවතිනවා. ස්තුතියි.
ගරු දිනේෂ් කියනට මැතිව මං හිතන්නේ එක කරුණක් පැහැදිලි කරන්න ඔබතුමා සඳහන් කළාද පාසල් පොත් බෙදා දීම සම්බන්ධයෙන් ඒ ක්‍රමයේදී වෙනස්කම් වුණා විගණාධිපතිතුමා දුන් වාර්තාවක් අනුව අපි මේ අවුරුද්දේ මේ පාර්ලිමේන්තුව වැඩ කරන සියලුම සේවකගේ දරුවා 622 පමණ රුපියල් 5000ක් පමණ වටින අයෙක් කෙනෙකුට පාසල් පොත් අවශ්‍ය දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සර ඒක ලැබුණේ 800කට පමණ. දැන් ඒ වගේ දෙගුණයක් ඒ වගේ පස් ගුණයක් වැඩි කරනවා. අපි කියන වාද විවාද කරනවා දැනුවත් කිරීම සම්බන්ධ
කරන්නම් ස්තුතිවන්ත වෙනවා. ඒක මේ වසරෙම දෙන්න ජනවාරි
ඉඳලා අපි දිනෙත් දාලා තියෙනවා. අපි විශේෂ දෙයිලා තියෙනවා. සමහර වැරදි මං හිතන්නේ ප්‍රවෘත්ති වෙනවා. ඒකයි මං කැලෙක් කළේ. දින දාලා තියෙනවා අපි.
ගරු කතානායකතුමනි, මෙතුමා මේ ඡන්දේ ගැන කතා කරුවා. ආණ්ඩුවට ඡන්දේ තියන්නේ කියලා මේක ආණ්ඩුව කල් දැම්මේ නැහැ. මේක අධිකරණ තීන්දුවක්. මේක අධිකරණ තීන්දුව දිද කෝට් ඕඩර්. පාර්ලිමේන්තුවට උසාවි නියෝග වෙනස් කරන්න බෑ. ඒක උසාවියෙම වෙනස් කරගන්න ඕන. නැහැ දැන් මෙතුමා නෑ
මේක අපි ආයේ වාදයක් වෙන වාගේ. අද අපි හැන්දෑවට මේ ගැන දීර්ඝ ලෙස කතා කරමු. මුතා ස්කෙඩුවෙන් අවස්ථාව දෙන්න අද ඉඳගෙන කතා කරමු. ඔව් හොඳයි. ඔබතුමා කියන්නේ ඒක.
කෝ
අපි කතා කරමු.
නෑ ඔබතුමා කිව්වට මේක අධිකරණ නියෝගයක් කියලා. හැබැයි අධිකරණයට ගිහින් තියෙන්නේ කවුද? තමුන්නාන්සේලාගේ අමාත්‍යවරයෙක්ගේ පුතාගේ සම්බන්ධ කර ලේකම් කෙනෙක්. තව කෙනෙක් තමුන්නාන්සේලා අමාත්‍යවරයෙක්ගේ සමීපතමේ. තව කෙනෙක් තමුන්නාන්සේලාගේ අමාත්‍යවරයෙක්ගේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කරන්න තියෙන අපේක්ෂකයෙක්. ඒ නිසා මේ මැතිවරණයට ගිහිල්ලා තිබෙන්නේ මෙම අධිකරණයේ හමුවට ගිහිල්ලා තිබෙන්නේ ආණ්ඩුවේම අමතිවරුන්ගේ
අවබෝධය මත. ගරු ආණ්ඩුකමාන් සානකට මේ සාකච්ඡා කරමුද? අද වගේ
ගොඩ. ඒක නෙවෙලා තියෙන්නේ. නෑ මේ ඒ නිසා ඒකෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව මේකට සම්බන්ධ බව.
හොඳයි.
දෙපැත්ත අහලා.
හොඳයි අපි කතා කරමු අද. ගරු ජයවික්‍රම පෙරමැතිතුමා ඔබතුමා පූර්ණ කාලෙම ගන්නවද නැත්නම් ඒකෙන්
නෑ
විනාඩි 15ක් තියෙනවා.
විනාඩි 10යි.
විනාඩි 15ක් තියෙනවා.
15ක් තියෙන එකේ මම අතක් විතර අරගෙන පසුව ගන්නවා හවසට.
විනාඩි 8ක් දැනට. ඊට පස්සේ
හත. එහෙම තමයි.
හොඳයි ගරු මහත්තයා.
අතරමඟට ඉතුරු මේ ආහන ප්‍රශ්න දැන් ගරු සභාපති කතානේ සභාපතිතුමනි, මම ඉස්සෙල්ලා මගේ අමාත්‍යන්තරී ඉස්සෙල්ලා මම මගේ නිදාන්ටත් ඔබතුමාට ඒ වගේ මුදල් ඔබතුමාටත් මගේ ස්තුතිය පුද කරනවා. මේ ඉතා සාරවත් අර්ථවත් තිරසර අයවැයක් ඉදිරිපත් කිරීම ගැන මම මේ අවස්ථාවේ විශේෂයෙන් මගේ අමාත්‍යංශය ගද්දී එක පැත්තකින් එනවා. මොකද මේකට ගහකොළ පොළොව පරිසරය මේ සෑම දෙකට සම්බන්ධ අංශයක් වෙනවා. ඒ නිසා ඒකම අද ඉඩම් අමාත්‍යංශය. එහෙනම් ඒකත් පොළොව එක්ක ගහකොළ එකක් එනවා. ඉඩම් අමාත්‍යංශය එතන එනකම් වැවිලි අමාත්‍යංශය. මේ තුනම අද හරියට එකට සකස් කරලා දුන්නා වගේ පරිසරයත් එක්ක යන ගහකොළ සතා සිවපාව ගැන මම සතුටු වෙනවා. මේ අයවැය විශේෂයෙන් මම සලකන්නේ මගේ අමාත්‍යංශය යන මේ අයවැය ගැන මම පළමුව මම කියන්න ඕන විශේෂයෙන්ම මේ තියෙන තොරතුරු කරුණානුව ගරු කතානායකතුමනි, අපට මේ රටේ අපි අමතක කරන්න එපා. අපට තිබිච්ච මේ මංගල අයවැයෙන් ඉදිරිපත් කර මේ කටයුතු තුළ මම විශේෂයෙන්ම කියන්න ඕන මංගල මැතිතුමාගේ අයවැයෙන් අපිට විසාමත්ම අර්ථවත් මේ ගත්තොත් එහෙම අරමුණු රාශියක් ඉෂ්ට කරන මේ අරමුණු රාශියක් ඉෂ්ට කරන මේ අයවැය තුළ මම මගේ අමාත්‍යංශයේ උද්භිද උද්‍යානය තියෙනවා, තිරසර අමාත්‍ය සංවර අමාත්‍යංශය තියෙනවා, ඊළඟ සත්ව උද්‍යානය තියෙනවා, වනජීවි දෙපාර්තමේන්තුව තියෙනවා, ඒ වගේම මුහුදු මත්ස්‍යයින් ආරස මේ ඔක්කොම තියෙන මරණ්ඩ නෙමේ ආරස්ස කරන්න. ඒ තුලක අපි තිබිච්ච මේ ක්ෂේත්‍ර තුළ අපි විශේෂයෙන් අපේ මේ රට ආරසන් විශාල පරපුරක අපිට වගකීමක් තියෙනවා. අනාගතය ගැන අභියෝගයක් තියෙනවා. මේ දේශපාලන ගැන අපි පාර්ලිමේන්තු නෑට නෙමේ 18 වෙනි සතවර්ෂ වල ඇති කාර්මික විප්ලවයත් එක්ක දිනු රටවල් කියන යුරෝප රටවල මේ රටේ විශාල විනාශයක් කළ භූ සම්පත්, මිනිස් සම්පත්, මුහුදු සම්පත්, ඛනිජ සම්පත් මේ ඔක්කොම විනාශ කළ ඇළදොල ගංගා විනාශ කෙරුවා. ඒ විපත් තමයි අද ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඒ විනාශය ලෝක සබධර්මය අද අපිට දඩුවම් කරන්න පටන් ගන්න තිබෙනවා. මේ ලෝක සබධර්මය මුළු පෘථිවියේ ඉන්න මිනිස් වාසයට ජනතාවට කියලා නෙමෙයි, අයිස් කඳු දිය වෙලා මුළු සෑම සුනාමි වෙන දේවල් නොයෙකුත් දේවල් ලදෙන්න පටන් ගන්න තියෙනවා. මේ තුළ තමයි දියුණු රටවල් මේ රට දියුණු කියන විනාශයක් කරලා නැවත ඔවුන්ට තේරිලා බය වෙලා එක්සත් ජාතීන්ගේ සමුලයේ අනු රටවල් කිසියම් දෙකෙන් තිරසර කියන සස්ටේනබල් ගෝල්ස් SDG 17 කියලා අනුමත කළේ. ඒක ලොකු දෙයක්. එක්සත් ජාතීන්ගේ මේ ඇතිකල තුල දැන්වත් ඒ විදිහට ක්‍රියා කිරීම ගැන මේ විශේෂයෙන්ම මේ ගෝල්ස් ගැන කතා කරද්දී මම කතා කරන්නවා අපි ඉන්දියන් සාගරයේ මුතු ඇටයක් කියන තැන අපි කුඩා දූපතක් මේ දූපත භයංකාරයි මට විශ්වඥයෙක් කිව්වා ආටික් සාගරයේම අයිස් බිඳින හැටියට අනිත් දේවල් එක්ක විශ්වඥයෙක් කිව්වා අවුරුදු 20ක් යද්දී මුහුද ඇතුළට සමහර අවුරුදු අඩි 10ක් එහාට ඇතුළට එන්න පුළුවන් එන අපේ වගකීම අපි ඔක්කොම බාර ගන්න ඕන එක්කෙනෙකුට දීලා බෑ එක්කෙනු වේචන කරලා බෑ මේ කියන කටයුතු තුළ අපි මේ රටක් හැම එක්කෙනෙක්ම ආරද ගිනුසා අවුල් වෙලා ක්‍රියා කරන්න ඕන මම විශේෂයෙන් හිටපු විදේශ මැතිතුමා රාජ්‍ය මුදල් මැතිතුමා ඇති කරලා තියෙන මේ නිල හරිත කියන තුල ජලයේ ගහකොළ අයවැය මන්ත්‍ර ශ්‍රී ලංකාවක් එන්ටර්ප්‍රයිස් කියන තුලක මම විශේෂයෙන් කතා කරනවා විශේෂයෙන් මම කියන්න ඕන අද අපිට මේ රටේ මහා ශ්‍රේෂ්ඨ විදියට කතා කළ අපිට උතුම් කීප දෙනෙක් ඉන්න මහා පාරක්‍රමතුමා ඒ නායකයන්ගේ නායකයෝ කියන්නේ ඒකයි ඒ එතුමා මහා සාගර වැව හදපු කෙනා මොකද කිව්වේ තමගේ අමාත්‍ය මණ්ඩලෙට මා කෙරේ විශ්වාස තබව මා කෙරේ තබ විශ්වාස තබලා තමන් මා කෙරේ දේ කරව කිව්වා මුහුදේ ජලය බිඳුවක් නොගොස් සෑම තැනම ජලය පස රැඳවන්න පුළුවන් තැන් වැව හදපන් කිව්වා නියෝග කළා කරව කියලා කිව්වා යම් තැනක වගා කරන්න බැරි තැනක් තිබේ නම් එතන ගල් තිබේ නම් මල් හිටවන්න කිව්වා යම් තැනක පොළවේ වස්තු තිබේ නම් එතන අත තහනම් කළා එතුමා ඒ තහනකලේ පොළොවට තියෙන වස්තු වලට එහෙම කියපු එතුමා ඒ වගේ මහා නායකයන්ගේ අපි ගන්නවා මිහිඳු මහ රහතන් වහන්සේ මම මේක කියන්නේ හැමතැනම හැමදාම ජප කරනවා අයි අපේ අය මහදවතර මනසට මේක දෙන්න ඕන මේ මනසට දෙන්න ඕන මොකද දී බුදුරයන් වහන්සේ තමයි ලෝකේ න්‍යාය සත්‍ය ධර්මය මේ රටේ වායු ගෝලය ගහකොළ සතා සිවපාගෙන කතා කළේ හැම ආගමක සතුන් වාසය දිනවා මම කතරගම ඔබතුමාත් එක්ක ගියා ඔබතුමාට මතකයි ති මංගල්‍යයට කොඩිය ඔස්වන්න පෙරහැරි අර මුස්ලිම් පල්ලියේ ලියලා තියෙන පැත්තක කොමකද්ද තියෙන කොහරාණ එකේ යම් කෙනෙක් තමන් අධර්මයෙන් හම්බ කළා නම් ඔහුගේ දානෙවත් එපා කියලා දිනවා එන හැම ආගමකට සමාන Hindu ආගම කතෝලික ඉස්ලාම් බුද්ධ ධර්ම කියලා නෑ all the religions are equal preach for the the sustainability of the this planet ඉතින් එහෙම තැනක මම විශේෂයෙන් කියනවා බුදුරන් වහන්සේගේ දූතයෙක් ලෙස අශෝක මහ රජතුමාගේ අවුරුදු 200 පසු ඉපදිලා ඒ යුද්ධය කළ ලේවගුරුපු තමන්ගේ පුතා මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවේ මගේ මිත්‍රයා දෙවනු කියලා බුද්දසන හරව කියලා ඒ ඇවිල්ලා තුන්වන සතවර්ෂයේ 3rd BC century මොකද කිව්වේ එතුමා කිව්වා මා 30 කියලා කතා කරද්දී මාව මරන්න ඉද්දි මොකද කිව්වේ මා 30 කියද්දි තරහ ගිහලා උඩ බැලුවා මගේ නම කියන එක කවුද කියලා ඒ බලද්දී මෙයා දැක්කා සාමාන්‍ය පිරිසක් කවුද ඔබ කියලා ඇහුවා මම අශෝක රජතුමාගේ පුත්‍රයා ඔබ බුද්ධ ධර්මයේ හරළුවාට කියලා පැමිණි වෙලාවේ තාම ඒ ගලේ තියෙනවා මිහින්තලේ ගලේ ඒ කොටුවා තියෙනවා ඒ කියපු වෙලාවේ මිහිඳු මහ රහතන් වහන්සේ කිව්වා මහරජා ඔබ භූමිය අයිතිකරුවෙක් නෙවෙයි ඔබ තාවකාලික බාරකරුවෙක් පමණයි ඔබ මෙන්ම නිදහස ගහකොළ සතා සිව්පාවට මත්ස්‍යයට සැරිසරමේ අයිතිය දිනකුවා අන්න බලන්න එහෙමද එහෙනම් මේ අවස්ථාවේ මම අමාත්‍යාංශයේ වැසිෂේ මම කතා කළේ ඉස්සෙල්ල මොකද මේ කරුණ ගැන අපි ඔක්කොම වගේ දින සස්ටේනබිලිටි ඉස් ඇන් ඔල් ද සූලජිකල් බොට්නිකල් මැරයින් වයිල්ඩ් ලයිෆ් ඇන් ද ලෑන්ඩ්ස් ඇන් ද ඕල් දට් කම්ස් අන්ඩර් within the purview of today our debate so I'll be taking the time, in the afternoon the okay. thank you very much okay,
thank you honorable shivashakti anandan
gaurava savanar avargale indriya dinam kaani amachu todarbagavum vana jeevarasigal todarbagavum sila karuthukalai valanguvadhak neengal enakku neram odiki thandamaikku ungalku nandriya therivithu kondu யுத்தம் முடிவடைந்து 8.5 ஆண்டுகள் கடந்துவிட்டன ஆனால் தமது சொந்த காணிகளிலே காலடி வைப்பதற்கு மக்கள் இன்னமும் காத்து கொண்டிருக்கின்றார்கள் தமிழ் மக்களுக்கு உரித்தான ஏறத்தாழ 35,000 ஏக்கருக்கு மேற்பட்ட காணிகளை அரச படையினர் பலாத்காரமாக பறிமுதல் செய்து வைத்துள்ளனர் இதனைத் தவிர மேலும் 30,000 ஏக்கர் அரச காணிகளையும் படையினர் தம்பசம் வைத்துள்ளனர் இவை வேறெங்கும் இல்லை வடக்கு மாகாணத்திலே இவ்வாறான நிலைமை இருக்கிறது அரசாங்கத்தின் இத்தகைய செயற்பாடுகள் காரணமாக பல்லாயிரக்கணக்கானோர் இன்னமும் மீளக்குடியேற முடியாமல் உள்ளனர் விவசாயம் பாதிக்கப்பட்டுள்ளது அவர்களின் பொருளாதாரம் பாதிக்கப்பட்டுள்ளது மொத்தத்தில் அவர்களின் வாழ்வாதாரமே பாதிப்படைந்துள்ளது. தமது சொந்த காணிகளில் மீளக்குடியேற வேண்டிய நூற்றுக்கணக்கான மக்கள் கிட்டத்தட்ட ஓராண்டு காலமாக வீதியில் இறங்கி போராடி வருகின்றனர். ஆனால் அரசாங்கம் மாற்றாந்தாய் மனப்பான்மையுடன் நடக்கின்றதே தவிர இதனை கண்டுகொள்ளவில்லை. வடக்கு மாகாணம் என்பது இராணுவ ஆக்கிரமிப்புக்கு உள்ளாக்கப்பட்டிருக்கிறது. தேவைக்கு மேலதிகமான இராணுவம் அங்கு நிலைநிறுத்தப்பட்டுள்ளது. ஏறத்தாழ 1.5 லட்சம் இராணுவம் நிலை கொண்டுள்ளது. முல்லைத்தீவு மாவட்டத்தில் 8 சிவிலியன்களுக்கு ஒரு இராணுவம் என்னும் அடிப்படையில் அந்த மாவட்டம் இராணுவமயப்படுத்தப்பட்டுள்ளது. 10 லட்சம் சிவிலியன்கள் வாழும் வடக்கு மாகாணத்தில் 5 சிவிலியன்களுக்கு ஒரு இராணுவம் என்ற நிலையில் உள்ளது. யுத்தம் முடிவடைந்து 8.5 ஆண்டுகள் ஆகியும் தமிழ் மக்கள் இன்னமும் இராணுவத்தின் கிடுக்கி பிடிகளிலேயே இருக்கின்றனர். இவ்வாறான இராணுவ நிலை கொள்வதற்கு தமிழ் மக்களுக்கு சொந்தமான விளைநிலங்களும் மேட்டுக்காணிகளும் அரசாங்கத்தின் துணையுடன் முப்படையினரால் கபளீகரம் செய்யப்படுகின்றது. புதிய அரசாங்கம் பதவிக்கு வந்தும் காணிகள் முழுமையாக விடுவிக்கப்படும் என்று எதிர்பார்க்கப்பட்டது. 3 வருடங்களுக்கு பின்னரும் காணிகள் விடுவிப்பதற்கான போராட்டங்கள் நடைபெறுகின்றதே தவிர காணிகள் விடுவிப்பதற்கான எவ்வித எண்ணமும் அரசாங்கத்திடம் இல்லை. முந்தைய அரசாங்கத்தின் திருகோணமலையில் சம்பூர் பிரதேசத்தில் ஏறத்தாழ 1200 ஏக்கர் காணிகள் விடுவிக்கப்பட்டது. அதே அளவு காணிகள் பலாலியிலேயும் விடுவிக்கப்பட்டது. ஒரு பக்கம் சொற்பமான காணிகள் விடுவிக்கப்பட்டாலும் மறுபுறம் வேறு வழிகள் காணிகள் சூறையாடப்படும் பணிகளே முன்னெடுக்கப்பட்டு வருகின்றன. முல்லைத்தீவில் கோத்தா கேம்ப் என்று அழைக்கப்படும் கடற்படை முகாமுக்கு 600 ஏக்கர் காணியை கபளீகரம் செய்யும் முயற்சிகள் நடைபெறுகிறது. பொதுமக்களுக்கு சொந்தமான இந்த காணிகளை ஏற்கனவே கடற்படை தமது கட்டுப்பாட்டுக்குள் கொண்டு வந்துள்ளது. கேப்பாப்புலவில் 1000 கணக்கான ஏக்கர் காணிகளை இராணுவம் விமானப்படை போன்றவை வைத்துள்ளன. விடுவிப்பதற்காக உறுதியளிக்கப்பட்ட பல காணிகள் இன்னமும் விடுவிக்கப்படாமலே உள்ளன. பவுனியா, மன்னார், கிளிநொச்சி, யாழ்ப்பாணம், முல்லைத்தீவு ஆகிய வடக்கு மாகாணத்தின் 5 மாவட்டங்களிலும் பாதுகாப்பு தரப்பிடம் உள்ள காணிகளை விடுவிக்கப்படும் என்று அறிவிக்கப்பட்ட போதிலும் இன்னமும் விடுவிக்கப்படவில்லை. தமிழ் மக்களின் காணிகளை பலாத்காரமாக பிடித்த முப்படையினர் அதனை மீள கையளிப்பதற்கு பல 1000 மில்லியன் ரூபாய்களுக்கு பேரம் பேசுகின்றனர். காணி சொந்தக்காரர்கள் வாடகை வீடுகளிலும் முகாம்களிலும் இருக்க படையினர் விவசாயம் செய்வதும் மாட்டுப்பண்ணை வைத்து ஜோக்கட் ஃபேக்டரி வைத்தும் வியாபாரம் செய்வது மாத்திரமல்லாமல் களைப்பு தீர விளையாடுவதற்கு கோல்ஃப் மைதானம் அமைத்துள்ளனர். இவ்வாறான தமிழ் மக்களினுடைய நிலங்கள் கபளீகரம் செய்யப்பட்டு அவர்கள் தொடர்ந்தும் வீதிகளிலே அனாதரவாக விடப்பட்டுள்ளனர். இவை ஒரு புறம் இருக்க தமிழ் மக்களின் காணிகள் பறிமுதல் செய்து சிங்கள குடியேற்றங்கள் நடத்தப்படுகிறது. யாழ்ப்பாணத்துக்கு சிறிதும் சொந்தமில்லாத சிங்கள மக்கள் யாழ்ப்பாணத்திலே நாவக்குடியிலே குடியேற்றப்பட்டுள்ளனர். இதேபோன்று கொக்கச்சான்குளம் என்னும் தமிழ் மக்களின் பாரம்பரிய விவசாய பிரதேசம் பெயர் மாற்றம் செய்யப்பட்டு போவஸ்கவ 1, 2 என்ற அடிப்படையில் அங்கே சிங்கள குடியேற்றம் மேற்கொள்ளப்பட்டுள்ளது. இதற்காக மஹிந்த ராஜபக்சவன் பிரதேசத்திலிருந்து சிங்கள மக்கள் குடியேற்றப்பட்டுள்ளனர். இதேபோல் முல்லைத்தீவு சில பகுதிகளிலும் மன்னாரின் சில பகுதிகளிலும் சிங்கள குடியேற்றங்கள் நடைபெற்றுள்ளன. இவ்வாறான புதிய சிங்கள குடியேற்றங்களின் அபிவிருத்திக்காக இலங்கை அரசாங்கம் பாரிய நிதி வளங்களை ஒதுக்கி வருகிறது. இராணுவத்தின் விவசாய பொருளாதார நடவடிக்கைகள் நிறுத்தினாலேயே 60க்கு மேற்பட்ட மக்கள் மீள குடியேற்ற முடியும். ஆனால் அத்தகைய தீர்மானங்கள் நிறைவேற்ற வக்கின்றி இந்த நல்லாட்சி அரசாங்கம் இருக்கின்றது. சிங்கள குடியேற்றத்தின் ஊடாக இராணுவ பிரசன்னங்களின் மூலமாகவும் தமிழ் மக்களின் காணிகள் பறிக்கப்பட்டு அவர்களின் தனித்துவம் அளிக்கப்படுகின்ற செயற்பாட்டையே நாங்கள் தொடர்ந்து பார்த்து வருகின்றோம். தங்களது தனித்துவத்தை பாதுகாப்பதற்கே தமிழ் மக்கள் தொடர்ச்சியாக போராடி வருகின்றனர். இவற்றை நிறுத்தாமல் நீங்கள் பேசும் நல்லிணக்கங்கள் எல்லாம் வெறும் போலி தேசிய நல்லிணக்கமாகவே இருக்க முடியும். இதேபோன்று வடக்கு மாகாணத்திலும் கிழக்கு மாகாணத்திலும் தமிழ் முஸ்லீம் மக்களுக்கு சொந்தமான 100 ஏக்கர் மேய்ச்சல் தரைகள் அரசாங்கம் கபளீகரம் செய்வதுடன் இவ்வாறான பல இடங்களில் சிங்கள குடியேற்றங்களும் நடைபெறுகின்றன. வடகிழக்கிலே இராணுவமயமாக்கல் என்பது புதிய சிங்கள கொலனியை பாதுகாப்பதற்காகவும் சிங்கள பௌத்த மேலாதிக்கத்தை நிலைநிறுத்துவதற்காகவும் பயன்படுத்தப்படுகின்றது. காணிகளை விடுவிக்கின்றோம், இராணுவத்தை குறைக்கிறோம் என்று ஐநா மனித உரிமை ஆணையத்துக்கு வழங்கிய வாக்குறுதிகள் எல்லாம் போலி வாக்குறுதிகளாகவே உள்ளது. யுத்தத்தால் மிகவும் மோசமாக பாதிக்கப்பட்ட தமிழ் மக்கள் தொடர்ந்தும் அவ்வாறான ஒரு சூழ்நிலையிலேயே வைக்கப்பட்டிருக்கிறார்கள். இராணுவத்தின் தேவைக்காக சிங்கள மக்களை குடியேற்றுவதற்காகவும் பல ஆயிரம் ஏக்கர் காடுகள் அழிக்கப்படுகிறது. மக்கள் காலாகாலமாக அனுபவித்து வந்த காணிகளை வன இலாகா தனது காணிகள் என்று அவர்களை உள்நுழைய விடாமல் தடுக்கிறது. இதனால் காலாதிகாலமாக தமது காணிகளில் பயிரிட்டு வந்த மக்கள் வாழ்வாதாரத்தை இழந்துள்ளனர். பனியால் விழுந்தவனை மாடேறி மிதிப்பது கதையாக யுத்தத்தால் மிகவும் பாதிக்கப்பட்ட மக்கள் மிகவும் சோகமாக இருக்கின்ற நிலைமையை அவதானிக்கக்கூடியதாக உள்ளது. பன்னி மண் மானாவாரி பயிர் செய்வதற்கு மிகவும் சிறந்தது. தற்பொழுது பல்வேறு துறையினரும் இந்த காணிகளை பறித்து வைத்து கொண்டுள்ளனர். எமது மக்கள் காலாதிகாலமாக இந்த காணிகளில் தான் உளுந்து கவுப்பி போன்ற பயிர் செய்கைகளை மேற்கொண்டு தமது ஆண்டு வருமானத்தை ஈட்டி வந்தனர். உங்களது இத்தகைய நடவடிக்கையால் அவர்கள் பொருளாதாரம் பெரிதும் பாதிக்கப்பட்டுள்ளது. தமிழ் மக்கள் என்பதற்காகவே அவர்கள் இவ்வளவு தூரம் துன்புறுத்தப்படுகின்றார்களா என்ற எண்ணம் தோன்றுகிறது. இத்தகைய நல்லாட்சி வேண்டித்தான் வாக்களித்தோமோ என்று கவலைப்பட வேண்டியுள்ளது. பெலியோயா, கொக்கச்சாங்குளம், நாவக்குழி போன்ற பகுதிகள் யுத்தத்துக்கு பின்னர் தமிழ் மக்களிடமிருந்து பறிமுதல் செய்து சிங்கள மக்களுக்கு வழங்கப்பட்ட காணிகளை மீண்டும் தமிழ் மக்களிடம் கையளியுங்கள். பவுனியா செட்டிகுளம் மெனிப்பாம் இடைத்தங்கல் முகாம் இருந்த இடத்தை இராணுவத்தினருக்கு கொடுப்பதற்கு முயற்சிக்கப்படுகிறது. இதனை நிறுத்தி ஏற்றுமதி விவசாய உற்பத்தி மையமாக இதனை மாற்றுவதற்கு நடவடிக்கை எடுங்கள். இராணுவம் அடாத்தாக பிடித்து வைத்திருக்கும் தமிழ் மக்களின் காணிகளை மீண்டும் தமிழ் மக்களிடம் ஒப்படையுங்கள். வனவள பாதுகாப்பு என்ற பெயரில் பறிமுதல் செய்யப்பட்ட மக்களின் காணிகளை மீண்டும் மக்களிடம் ஒப்படையுங்கள். வடக்கு கிழக்கில் காடழிப்பதை நிறுத்தி காடுகளை காப்பாற்ற முயற்சி எடுங்கள். அகழ்வாராய்ச்சி, தொல்பொருள் ஆராய்ச்சி என்ற பெயரில் காணிகள் சுவீகரிக்கப்படுவதை நிறுத்துங்கள். காணி பிரச்சனைகளுக்கு முழுமையான தீர்வு காணவும் மாகாணங்களுக்கு குறிப்பிடத்தக்க பொருளாதார வளர்ச்சி அடைய வேண்டுமாக இருப்பின் காணி பங்கீடு, காணி பராமரிப்பு மற்றும் காணி பாதுகாப்பு உள்ளிட்ட சகல விடயங்களையும் மாகாண அரசுக்கு வழங்குங்கள். இவற்றை நீங்கள் நிறைவேற்றாமல் காணி பிரச்சனையை தீர்க்க முடியாது. பிரச்சனைகளை நீங்கள் இன்னமும் கூர்மை ஆர்க்கின்றீர்களே தவிர அவற்றை தீர்ப்பதற்கு நீங்கள் முயற்சிக்கவில்லை என்பதையே இந்த நேரத்திலே சுட்டி காட்டுவதோடு அடுத்ததாக வன ஜீவராசிகள் சம்பந்தமான சில பிரச்சனைகளை இங்கே கௌரவ அமைச்சருடைய கவனத்துக்கு கொண்டு வர விரும்புகின்றேன். கௌரவ அமைச்சர் அவர்களே, இந்த வன்னி பிரதேசம் உங்களுக்கு தெரியும், அடர்ந்த காடுகள் உள்ள பிரதேசம். இந்த பிரதேசத்தோடு அண்டிதான் பல கிராமப்புற மக்கள் தங்களுடைய விவசாய பயிற்சிகள், மேட்டு நில பயிற்சிகளை செய்கிறார்கள். தொடர்ச்சியாக இந்த யானையினுடைய தொல்லை காரணமாக இந்த விவசாயிகளுக்கு உயிரிழப்புகள் ஏற்படுறது மட்டுமல்லாமல் அவர்களுடைய பயிர்கள், அவர்கள் வைத்திருக்கிற தென்னை மரங்கள், அவர்களுடைய வீடுகள், உடைமைகள் தொடர்ச்சியாக இந்த யானையினுடைய தாக்கத்தால் அழிக்கப்படுகின்றது. குறிப்பாக தென்பகுதியிலிருந்து கொண்டு வந்து இறக்கிவிடப்படுற இந்த யானைகள் இந்த மாதிரி மக்களுக்கான பெரிய ஒரு அழிவை ஏற்படுத்துவதாக தொடர்ச்சியாக எங்களுடைய பிரதேச ஒருங்கிணைப்பு குழு கூட்டங்கள், மாவட்ட ஒருங்கிணைப்பு குழு கூட்டங்களில் இந்த மக்கள் தொடர்ச்சியாக எங்களுக்கு அந்த முறைப்பாட்டை செய்கின்றார்கள்.
ஒவ்வொருமா அந்த கருணாகல்ல மகள் எல்லாரும் உக்கமையினோம் அழியக்கு ஆவணி எலிஃபன் பாஸ் எங்கள் ஆவணி கருணாக்கல் லீலதி மாயின்ட்டுக்கு பிரச்சனைக்கு மகள் இதாரிக்கு அதுவும் ஒத்துமான முடிக்கையில் சகச்சக்கான கொஞ்சம் உக்கம் நிலதாரிக இல்லை இன்னும் இப்போ எல்லாத்துக்கு உத்துராயம் தருமை சகர அத்தியசில தேல இன்னும் மறு லீலதின்னு அப்படி வந்துக்கவன்னா ரஜே அனுமதிக்கலாம். க்ரப் இன்சூரன்ஸ் எகாத்த அபிகரணம் ஊரா அலியா ஹரி வந்துராரி வந்தாசுக்கருவானா எகடத் வந்துக்கவன்னு அப்படி கபிர் மண்ணிலே குச்சி ராட்சண குச்சி அனுமதிமா இக்க மம்மிக அனுமதிக்காது. ஸோ வில் பி பேயிங் தட் டு கம்பன்சேட்.
நன்றி அமைச்சர் அவர்களே. உண்மையில் நீங்கள் முதல் செய்ய வேண்டிய வேலை தென்பகுதியிலிருந்து இந்த யானைகளை கொண்டு வந்து இறக்கி விடுறத வன ஜீவராசி திணைக்கள அதிகாரிகளுக்கு நீங்கள் கட்டாயமான ஒரு உத்தரவை நீங்கள் பிறப்பிக்க வேண்டும். ஏற்கனவே வன்னியில் காடுகளுக்குள்ளே நிறையவே யானைகள் இருக்கின்றன. அதுக்கு மேலதிகமாக தென்பகுதியிலிருந்து இறக்கி விடப்படுற யானைகளால் தான் கூடுதலான அழிவுகள் ஏற்படுவதாக அந்த மக்கள்
dangerous worst animals where they kill people or harassment like that put into that horopatana sanctuary, that's all. So itra idan wenakowat gilla dalana e boru avruthiyaka ali vardanayak e palath vela athi නමුත් අපි කම්බිගාල ඔබතුමාලා ඒවට අරස් ගන්න බෑ ගන්න. අපි ලෑස්ති මට ලෑස්ති දෙන්න.
ஓகே நன்றி. அதே மாதிரி இந்த யானைகளால் ஏற்படுற உயிரிழப்புகள் மற்றது வீடுகள் பயிர்களுக்கான நஷ்டஈடுகள் சம்பந்தமாக பல தடவை அதிகாரிகளுக்கு இதை கையளிக்கப்பட்டும் அந்த நஷ்டஈடுகள் கூட ஒழுங்குமுறையாக அந்த பாதிக்கப்பட்ட மக்களுக்கு கிடைக்கவில்லை என்பதை இந்த கிராமப்புறத்து மக்கள் எங்களுக்கு தொடர்ச்சியாக அதை சொல்றார்கள்.
அப்படி மருணக் எனக்கு இஸ்வரகிவே பௌகி ஆண்டு காலே லக்ஷயாயி மம்மக்கு தெக்கக்கரில் பகவனோ பகவனோ சம்பூர்ண டிசேபிள் உணவு துவாலு லட்ச பாகியோ மே நொக்கரப்பு தேவால் கிருஷி ரக்ஷணி தூள் அக்கரேகட்டு வீஹாரி கேக்காங்க காவத் அப்படி ருபாய் விஷயம் தான் தேவன கேக்கடுவாட தத்தை மந்தாக தேனோ என்னசா ஏதேவால் உபத்துமா மகரில் தீனோனா கருணாக்கல் அப்படி லைஃப் தான் பாவுகி அவருது எக்கா மருத்துவ இடையாவா மட்டும்
நன்றி நன்றி. அதோடு நீங்கள் அந்த நிரந்தரமாக இந்த யானைகளுக்கான மின்சார வேலிகள் அமைப்பது வந்து மிகவும் காலதாமதமாக இருக்குது. அந்த வேலைகள் ஆமை வேகத்தில் இருக்குது. துரிதமாக அந்த மின்சார வேலிகளை அமைப்பதற்குரிய நடவடிக்கைகளை நீங்கள் எடுக்க வேண்டுமென்றதை கூறிக்கொண்டு அடுத்தது இந்த நிலையான அபிவிருத்தி தொடர்பாக சில விடயங்களை குறிப்பிட வேண்டும். உண்மையிலேயே அரசாங்கத்தினுடைய பணம் கடந்த காலத்திலே எவ்வாறு வீண் விரயம் செய்யப்பட்டிருக்கிறதுன்றதை நாங்கள் கவனத்தில் எடுக்க வேண்டும். உதாரணத்துக்கு நான் வவுனியால் ரெண்டு சம்பவங்களை எடுக்க முடியும். ஒன்று வந்து இந்த பொருளாதார மத்திய நிலையம், இந்த பொருளாதார மத்திய நிலையம் அமைப்பதற்காக 200 மில்லியன் ரூபா பணம் ஒதுக்கப்பட்டு அந்த பொருளாதார மத்திய நிலையத்துக்காக எங்களுடைய மாவட்ட ஒருங்கிணைப்பு குழுவிலே நாங்கள் ஒரு தீர்மானத்தை எடுத்து ஓமந்த பிரதேசத்திலே அதுக்கு ஒரு 20 ஏக்கர் காணியையும் நாங்கள் ஒதுக்கி அது நில அளவை செய்யப்பட்டு அந்த இடத்திலே அந்த வேலையை தொடங்க இருக்கின்ற நேரத்திலே இங்கே இருக்கக்கூடிய அமைச்சர் ரிஷாட் பதியுதீன் இன்னும் ஒரு சிலர் அவர்களுக்கு துணையாக ஏற்கனவே மாவட்ட அபிவிருத்தி குழுவில் எடுக்கப்பட்ட தீர்மானங்களுக்கு புறம்பாக அந்த பொருளாதார மத்திய நிலையத்தை இன்றைக்கு மதவு வைச்ச குளம் என்ற ஒரு இடத்திலே ஒரு சிறிய ஒரு துண்டு காணியிலே கொண்டு போய் அந்த கட்டிடத்தை கட்டி அந்த பணத்தை வீண் விரியம் செய்து இன்றைக்கு அது பிரயோசனப்படுத்த முடியாத அளவுக்கு இந்த அரசாங்கத்தினுடைய பணம் வீண் விரியம் செய்யப்பட்டிருக்கிறது. வடக்கு மாகாணம் என்பது விவசாயிகளின்
புலுவான்னா மம கே அவரு மில்லியன் பணம் உதுரு பலாத்தே அப்படி லமாயிட்ட திருசர பூமியா சவாரி பாக்க சூவேகா மல்லுத்தானியா ஏ யாப்பனே உத்தர பலா தென்ன காட தென்ன தென மோதி தரை இது ஏகடத் மணிடம் தென்ன
அமைச்சர்
நாங்கள்
ஏற்கனவே மாவட்ட அபிவிருத்தி குழுவிலால ஓமந்தையில 20 ஏக்கர் காணியை நாங்கள் ஒதுக்கீடு செய்து நில அளவை செய்யப்பட்டு அங்கே அந்த இடத்திலே பொருளாதார மத்திய நிலையம் அமைப்பதற்காக சகல முயற்சிகளும் எடுக்கப்பட்டது. ஆனால் அமைச்சர் ரிஷாட் பதியுதீன் அவர்கள் இந்த பொருளாதார மத்திய நிலையம் வவுனியா நகரத்துக்குள்ளே இருக்க வேண்டும் என்ற காரணத்தை முன்வைத்து இன்றைக்கு வவுனியா நகரத்திலே ஒரு சிறிய ஒரு இடத்துல ஒரு 2 ஏக்கர் இடத்திலே அந்த 20 கோடி ரூபாய்க்குரிய பணத்தை கொண்ட வீண் விரயம் செய்யப்பட்டு இன்றைக்கு அது எந்த ஒரு பிரயோசனப்படுத்தப்பட முடியாமல் இருக்கிறது. வடக்கு மாகாணம் என்பது விவசாயிகளின் ஒரு பொருளாதார உற்பத்தியை ஏற்றுமதி செய்வதற்கும் அந்த இடத்திலே பாரிய அளவிலே அந்த சந்தை வாய்ப்பை ஏற்படுத்துறதுக்குமான ஒரு திட்டமாகத்தான் 20 ஏக்கர் காணி ஒதுக்கப்பட்டது. ஆனால் இன்றைக்கு 20 ஏக்கர் காணி ஒதுக்கப்பட்ட இடத்துல வெறும் 2 ஏக்கர் காணியில் கொண்டு அந்த கட்டடத்தையும் கட்டி 20 கோடி ரூபா பணத்தையும் செலவழித்து இன்றைக்கு பயன்படுத்தப்பட முடியாமல் இருக்கு. அதே மாதிரி தான் பவுனியாவுக்கான பஸ் நிலையத்துக்கு இன்றைக்கு 20 கோடி ரூபாய் பணம் செலவழித்து இன்றைக்கு அந்த பஸ் நிலையம் கட்டப்பட்டு இன்றைக்கு கடந்த 1 வருட காலமாக அதை பயன்படுத்தப்பட முடியாமல் ஆடு மாடுகள் உறங்குற இடமாக இருக்குது. ஏனென்று சொன்னால் நாங்கள் ஒரு மாவட்ட அபிவிருத்தி குழு அல்லது அந்த திணைக்கள தலைவர்கள் நாங்கள் சேர்ந்து எடுக்கிற முடிவுகள் எல்லாத்தையும் இங்கே இருக்கக்கூடிய அரசியல் தலைவர்கள் அரசாங்கத்தின் தலையீடு காரணமாக தங்களுடைய சுயநல அரசியலுக்காக வேணுமென்று இந்த திட்டங்கள் எல்லாத்தையும் மாற்றி இன்றைக்கு அரசாங்கத்தினுடைய பணம் எந்தவித பிரயோசனம் பயன்படுத்தப்படாமல் இருக்கு. ஆகவே நிலையான ஒரு அபிவிருத்தியை செய்ய வேண்டுமாக இருந்த சொன்னால் மாவட்டத்தில் இருக்கக்கூடிய மாவட்ட அபிவிருத்தி குழுவினுடைய இணைத் தலைவர்கள் மக்கள் பிரதிநிதிகள் திணைக்கள தலைவர்களோடு இணைந்து எடுக்கிற தீர்மானம் தான் அது ஒரு நிலையாக இருக்கும் என்பதையும் இந்த இடத்துல சுட்டிக்காட்ட விரும்புகிறேன்.
ஓகே, தேங்க் யூ வெரி மச் கரு கர்மானந்த பன்னிரண்டு மேத்துமா ஒருமாறு வினாடி ஹத்தராய்
கரு கதாநாயகத்துமணி இடம் அமாத்தியான் சேத் வனஜீவி திருசார சங்வர்தன் அமாத்தியான் சேத் வைசீர்சே பிலிபத மே விவாதேதி இதாம் கெட்டியங்க அதாஸ்தாக் பண்ட பலாபுருத்துவேனோ விசேஷம் கியாண்ட கமதி ගරු ගයන්ත කරුණාතිලක අමාත්‍යතුමා ඉඩම් අමාත්‍යංශයේ බාරගත්තට පස්සේ ඉතාම විශාල ප්‍රගතියක් සිද්ධ වෙනවා සිද්ධ වෙලා තිබෙනවා ඒ වගේම විශාල සේවාවක් මේ රටේ පොදු ජනතාවට අමාත්‍යංශය හරහා සිද්ධ වෙන බව මතක් කරන්න කැමතියි අපේ ප්‍රතිපත්තිය වුණේ ඉඩම්ලා ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදා දීම ඉතාම කඩිනමින් එය 20 ලක්ෂය දක්වා වැඩි කරලා කඩිනම් වැඩපිළිවෙලක් ඉඩම් අමාත්‍යංශය සකස් කරලා තිබෙනවා ඒ අනුව මේ වන විටත් ඉඩම් ප්‍රසංස්කරණ සභාව ඇතුළු ඉඩම් අමාත්‍යංශයේ ආයතන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අද ඉඩම් කච්චේරි සංවිධානය කරලා ඒ ඉඩම් ඔප්පු කඩිනමින් බෙදා දීමේ වැඩපිළිවෙලක් ඉතාමත්ම විධිමත් ආකාරයට සකස් කරලා තියෙන දැකීම අපිට සතුටු කරුණක් කතානායකතුමනි දැන් මාස දෙකකට විතර කලින් රත්නපුර දිස්ත්‍රික්කේ බලංගොඩ සහ නිවිතිගල ප්‍රදේශවල ඉතාම සාර්ථක ඉඩම් කච්චේරි ක්‍රමයක් පවත්වලා තිබෙනවා ඒකට අපි සහභාගී වුණා අමාත්‍යතුමා සහභාගී වුණා ඒ ජනතාව විශාල ප්‍රශංසාවක් අමාත්‍යතුමාට ඉදිරිපත් කළා අවුරුදු ගණනාවක් තිස්සේ निराකරණය කර ගත නොහැකිව තිබූ ඉඩම් ඔප්පු ගැටලුවලට අද කඩිනම් විසඳුම් ලබා දීමට ඉඩම් අමාත්‍යංශය පියවර අරන් තිබීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයට ඒ සඳහා ප්‍රමුඛත්වය ලබා දීම ගැනත් අපි අමාත්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා අපි දකිනවා රත්නපුරේ විතරක් නෙවෙයි ලංකාව පුරාම මේ ඉඩම් හිමිකම පිළිබඳ ගැටලුව තිබෙනවා එවන් ගොඩාක් निराකරණය කර ගැනීම සඳහා ඉඩම් අමාත්‍යංශයේ සේවය ඉඩම් ප්‍රසංස්කරණ සභාවේ සේවය අවශ්‍ය වෙලා තිබෙනවා අමාත්‍යතුමා කාර්යක්ෂම නිලධාරි මණ්ඩලයක් යොදාගෙන ඉතාම සීමිත කාර්ය මණ්ඩලයක් යටතේ හරි කටයුත්ත කිරීම ගැන අපේ ප්‍රශංසාව තිබෙනවා ඒ අතර අපි මතක් කරන්න කැමති රට දියුණු වෙනවා රටේ අවශ්‍යතාවන් සංකීර්ණ වෙනවා ඒ අනුව අපි ජනතාවක් හැරිට අපි හුරු පුරුදු වෙලා තිබෙන්නේ ඉතාමත්ම පරණ ආකල්ප තමයි අපි තිබෙන්නේ ඉඩම් පරිහරණය සම්බන්ධයෙන් අද අවශ්‍ය වෙලා තියෙනවා මුළු රටටම ඉඩම් පරිහරණය සම්බන්ධයෙන් චර්යාත්මක වෙනසක් අපිට අවශ්‍ය වෙලා තිබෙනවා හැමෝම බලාපොරොත්තු වෙන්නේ විශාල ඉඩමක ඒ සඵලතාවට නැති ආකාරයට තමයි නිවස සාදා ගැනීම වගා කිරීම සියල්ල සිද්ධ වෙලා තිබෙන්නේ අද මේ යුගය ඊට වැඩි හාත්පසින්ම වෙනස් ඉල්ලීම තමයි ඉල්ලා සිටින්නේ විශේෂයෙන්ම ආපදාවට ලක් වෙන ප්‍රදේශ වගේ ප්‍රදේශවල අද විශාල ඉඩම් ගැටලුවක් තිබෙනවා ගම් වතුර ගලන නායෑම් යන ප්‍රදේශවල පැරණි ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිත් එක්ක අපට කටයුතු කරන්න අමාරුයි අපි වෙනස් මාදිලියේ ගම්මාන අපිට සකස් කරගත යුතු තිබෙනවා එම නිසා එක පැත්තකින් පෞද්ගලික ඉඩම් පරිහරණයට පවා අද ප්‍රතිපත්තිමය මැදිහත් වීමක් කළ යුතු තිබෙනවා විශාල ජල ගැටලුවක් තියෙන සමහර ප්‍රදේශවල ගරු කතානායකතුමනි අපි දැකලා තියෙනවා සමහර පුද්ගලයන් ජල මූලාශ්‍ර ඉඩම් වැව් පොකුණු එහෙම අත්පත් කරගෙන ඉඩම් එහෙම ලිං යනාදිය පවා පුද්ගලික සන්තකයට ගන්න හදනවා මේවා සම්බන්ධයෙන් තද ප්‍රතිපත්තිමය මැදිහත් වීමක් කෙරෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා ඒ වගේම කෙටියෙන් හෝ වනජීවී සම්බන්ධයෙන් මට අදහසක් කියන්න කැමතියි ගරු අමාත්‍යතුමා තිරසාර සංවර්ධන ප්‍රතිපත්තිය ඔස්සේ මේ ඇතුළත තිබෙන ගැටලුවට උත්තර හොයන්න යන බව අපිට පෙනෙනවා අලුත් වන්දි ක්‍රමයක් හදාගෙන තිබෙනවා ගරු අමාත්‍යතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා පොරොන්දු පරිදි ලබන ජනවාරි මාසයේදී අර අලි සංගණනයක් පවත්වන්න කියලා ඒ වගේම තමයි අලි ඇත්තුත් වනසත්තුත් මිනිසාත් යන අංශ දෙකම ආරක්ෂණවත් ප්‍රතිපත්තියකට යන්න කියලා අපි ඉල්ලා සිටිනවා ඒ වගේම ඉඩම් ඇමතුමාටත් වනජී ඇමතුමාටත් දෙදෙනාටම එකතු වෙලා අපි ඉල්ලා සිටිනවා මේ රටේ වනවැස්ම දැන්ට 129ක් තිබෙන්නේ 132 දක්වා හෝ වැඩි කිරීම සඳහා ඒ වැඩපිළිවෙලත් මේ ඉඩම් ඔප්පු වැඩපිළිවෙල වගේම කඩිනම් වැඩපිළිවෙලක් බවට පත් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා අලුත් වනවගා කරන්න බොහොම ස්තුතියි කතානායක